දුවේ පුතේ අද කපි රජරට ගුරුගෙදර තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 11 ශ්‍රේණිය විද්‍යා විෂය නිර්දේශයේ 4 වන ඒකකයේ යටතේ ඉන පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වා ගැනීමට දායක වන යාන්ත්‍රණ යන පාඩමේ යටතේ ඇති විෂය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට. ඉතින් දුවේ පුතේ අපි දන්නවා පරිසර පද්ධතියක් තුළ සිටින සියලුම ජීවීන් තමගේ අවශ්‍යතා සඳහා තමගේ ජීව ක්‍රියා සඳහා ශක්තිය යොදා ගන්නා බව. මෙසේ ශක්තිය ලබා ගැනීම සඳහා ඔවුන් ආහාර ලබා ගන්නවා. මේ ජීවීන් සතු එක් ජීවි ලක්ෂණයක් බව මීට ඉහතදී අපි ඉගෙන ගත්ත මතක ඇති. ඉතින් දරුවනේ මේ විදිහට ජෛව ගෝලයේ සිටින සියලුම ජීවීන් තමගේ ආහාර සපයා ගැනීමේදී ප්‍රධාන ක්‍රම කීපයක් යොදා ගන්නවා. මෙයින් පළමු වන ක්‍රමය වන්නේ ස්වයංපෝෂිතාවයයි. ස්වයංපෝෂිතාවය යනුවෙන් අපි හඳුන්වන්නේ තමගේ ආහාර තමා තුළම ගොඩනගා ගැනීමයි. ජෛව ගෝලයට ශක්තිය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ සූර්යයා. නමුත් ජෛව ගෝලයේ තුල සිටින බොහෝ ජීවීන්ට මෙම සූර්යාගෙන් ලැබෙන ශක්තිය තමාට ප්‍රයෝජනවත් ශක්තියක් ලෙස පරිවර්තනය කර ගැනීමට අපහසුයි. නමුත් මෙම හැකියාව ඇති ජීවි ආකාර කිහිපයක්ම පරිසර පද්ධතිය තුල සිටිනවා. මොවුන් නිෂ්පාදන ක්‍රියාවලියේ මූලිකයන් වන නිසා ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස හැඳින්වෙනවා. හරිත ශාක, සමහර ඇල්ගි වර්ග සහ ඇතැම් බැක්ටීරියාවන්ට මෙම හැකියාව දෙනවා. මේ අතරින් සූර්යාගේ ආලෝක ශක්තිය ආහාරවල රසායනික ශක්තිය ලෙස ගොඩනගන හරිත ශාක ප්‍රභා ස්වයංපෝෂීන් ලෙස හඳුන්වනවා. මෙහිදී ප්‍රභා ස්වයංපෝෂීන් ලෙස හැඳින්වීමට හේතුව ආලෝකය යොදාගෙන තම ස්වයං පෝෂණය සිදු කර ගැනීම නිසායි. තවත් සමහර බැක්ටීරියා ආකාර තමාගේ ශක්ති තිර කිරීමේ ක්‍රියාවලියට රසායනික ද්‍රව්‍ය බිඳහිලීමේ ප්‍රතික්‍රියාවලින් ලැබෙන ශක්තිය යොදා ගන්නවා. මේ නිසා ඔවුන් රසායනික සංශ්ලේෂකයන් ලෙස හැඳින්වෙනවා. එහෙම නැතිනම් ඔවුන් රසායනික ස්වයං පෝෂීන් ලෙස හඳුන්වනවා. මේ ආකාර දෙකෙන්ම පරිසරයේ ශක්තිය තිරකරන මෙම ජීවීන් අනෙක් ජීවීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ශක්තිය ලබා දෙනවා. මෙම ශක්ති ගමන් කිරීම ආහාර මගින් සිදු වෙනවා. මේ අනුව පරිසර පද්ධතියක සිටින ප්‍රාථමික නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන ලද ආහාර මත තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න අනෙක් ජීවීන් යැපෙන්නන් ලෙස හඳුන්වනවා. යැපෙන්නන් ඔවුන්ගේ යැපුම් ක්‍රමය මත ප්‍රාථමික යැපෙන්නන්, ද්විතීක යැපෙන්නන්, තෘතීක යැපෙන්නන් ආදී ලෙස හඳුන්වන්න පුළුවන්. ප්‍රාථමික යැපෙන්නන් ලෙස හඳුන්වන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන් මත ඍජුවම තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවීන්. මොවුන් ශාකභක්ෂකයන් ලෙස හඳුන්වන්නත් පුළුවන්. ද්විතීක යැපෙන්නන් ලෙස හඳුන්වන්නේ ප්‍රාථමික යැපෙන්නන් මත තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවීන්. මොවුන් මාංශ භක්ෂකයන් හෝ සර්ව භක්ෂකයන් වන්නට පුළුවන්. තෘතීක යැපෙන්නන් ලෙස හඳුන්වන්නේ ද්විතීක යැපෙන්නන් මත තමගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවීන්. මොවුන් මාංශ භක්ෂකයන් ලෙස හැඳින්වෙනවා. මේ ආකාරයට පරිසර පද්ධතියක් තුළ ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ සිට පළමු යැපෙන්නන්, දෙවන පෙළ යැපෙන්නන්, තුන්වන පෙළ යැපෙන්නන් ආදී ලෙස ආහාරමය සම්බන්ධතා පෙන්නුම් කරන රේඛීය සටහනක් ආහාර දාමයක් ලෙස හඳුන්වනවා. පරිසරයේ දකින්න පුළුවන් සරල ආහාර දාමයක් අපිට මේ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. තෘණ ශාක, තණකොළ පෙත්තාට ආහාරයක් වෙනවා. තණකොළ පෙත්තා ගෙම්බාට ආහාරයක් වෙනවා. ගෙම්බා නයාට ආහාරයක් වෙනවා. නයා උකුස්සාට ආහාරයක් වෙනවා. මෙවැනි ආහාර දාමයක එක් එක් ජීවීන් ආහාර දාමයේ පුරුක් ලෙස හැඳින්වෙනවා. මේ අනුව ආහාර දාමයක පළමු පුරුක අනිවාර්යයෙන්ම ප්‍රාථමික නිෂ්පාදකයෙක් විය යුතුයි. දෙවන පුරුක පළමු පෙළ යැපෙන්නේක්ද, තුන්වන පුරුක දෙවන පෙළ යැපෙන්නේක්ද, හතරවන පුරුක තුන්වන පෙළ යැපෙන්නේක් ලෙසද දක්වන්න පුළුවන්. නමුත් දරුවනේ, පරිසරයේ අපට බහුලව දැකිය හැකි වන්නේ ආහාර දාම නොව ආහාර ජාලයන්ය. ආහාර ජාලයක් යනු ආහාර දාම කිහිපයක් එකමත එක සම්බන්ධ වීම නිසා ගොඩනැගෙන සම්බන්ධතාවයක්. නමුත් කලාතුරකින් පරිසර පද්ධතිවල ආහාර දාම පමණක් ගොඩනගාගත් ජීවීන්ද දකින්න පුළුවන්. මේ සඳහා උදාහරණයක් විදිහට පැන්ඩා සහ කෝලා යන වලසුන් දක්වන්න පුළුවන්. පැන්ඩාගේ එකම ආහාරය වන්නේ උණ ශාක. මේ නිසා ඔවුන්ගේ ආහාර දාමය ඉතා කෙටි ආහාර දාමයක් වෙනවා. කෝලා වලසාගේ ආහාරය වන්නේ යුකලිප්ටස් පත්‍ර. මේ නිසා මොවුන් වටා ගොඩනැගුණු ආහාර ජාල දකින්නට නැහැ. මෙය ඔවුන්ගේ පැවැත්මට වඩා තර්ජනයක් වන අවස්ථාවක්. මේ නිසා මෙම ජීවි ආකාර දෙකම වර්තමානයේ තර්ජනයට ලක් වූ ජීවි කාණ්ඩ දෙකක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් දරුවනේ, අපි මුලින් දැක්වූ ආකාරයට පරිසර පද්ධතියක් තුළ දක්නට ලැබෙන පෝෂණ ක්‍රම අනුව පෝෂී මට්ටම් තුනකට ජීවීන් වෙන් කරන්න පුළුවන්. මේ පෝෂී මට්ටම් මේ ආකාරයට අපට පෙළගස්සන්න පුළුවන්. පළමු වෙන්න ස්වයං පෝෂීන්, දෙවැන්න විෂම පෝෂීන්, තුන්වැනි පෝෂී මට්ටම වන්නේ වියෝජකයින්. දැන් අපි ස්වයං පෝෂීන් ගැන තවදුරටත් සලකා බලමු. අපි දන්නවා සරල අකාබනික සංයෝග යොදාගෙන සංකීර්ණ කාබනික සංයෝග ගොඩනගෙන හරිත ශාක පිළිබඳව සූර්යාලෝකය යොදාගෙන ජලය, කාබන් ඩයොක්සයිඩ් යන අකාබනික සංඝටක යොදාගෙන ඔවුන් ග්ලූකෝස් වැනි සංකීර්ණ කාබනික සංයෝග ගොඩනගනවා. මෙම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙසයි හඳුන්වන්නේ. මේ නිසා ප්‍රභා සංශ්ලේෂකයන් ආලෝකයේ යොදාගෙන තම ආහාර සංශ්ලේෂණ කටයුතු සිදු කරන නිසා ඔවුන් ප්‍රභා ස්වයං පෝෂීන් ලෙස හඳුන්වනවා. අපි මුලදී සඳහන් කළ ආකාරයට සමහර බැක්ටීරියා රසායනික ද්‍රව්‍යවල ඇති ශක්තිය යොදාගෙන, නොයසේනම් රසායනික ප්‍රතික්‍රියාවලදී නිදහස් වන ශක්තිය යොදාගෙන තම ආහාර සංශ්ලේෂණ කටයුතු සිදු කරනවා. මෙම බැක්ටීරියාවන් රසායනික ස්වයං පෝෂීන් ලෙස හඳුන්වනවා. ඉතින් දරුවනේ, මේ ස්වයං පෝෂකයෙන් නිෂ්පාදනය කරන ආහාර මත තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවීන් විෂම පෝෂකයන් ලෙස හඳුන්වනවා. අපි දැන් විෂම පෝෂකයන් පිළිබඳව තවදුරටත් කරුණු සොයා බලමු. තමාට අවශ්‍ය ආහාර තමා තුළම නිපදවා ගත නොහැකි ප්‍රාථමික නිෂ්පාදකයන් විසින් නිපදවන ලද ආහාර මත තම පෝෂණය සපයා ගන්නා ජීවීන් විෂම පෝෂකයන් ලෙස හැඳින්වෙනවා. අපි කලින් කතා කර ආහාර දාමයේ ප්‍රාථමික නිෂ්පාදකයා නිෂ්පාදනය කළ ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙන සියලුම ජීවීන් අපට යැපෙන්නන් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම යැපෙන්නන් පාරිභෝගිකයන් ලෙසද අපට හඳුන්වන්න පුළුවන්. මෙම යැපෙන්නන් යැපෙන ආකාරය මත ප්‍රාථමික යැපෙන්නන්, ද්විතීක යැපෙන්නන්, තෘතීක යැපෙන්නන් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙත පෙර අපි ආහාර දාමය සාකච්ඡා කරන අවස්ථාවේ මෙම යැපෙන්නන් පිළිබඳව සාකච්ඡා කළා ඔබට මතක ඇති. ප්‍රාථමික යැපෙන්නන් ලෙස හඳුන්වන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන් මත යැපෙන ජීවීන්. මොවුන් ශාක භක්ෂකයන් ලෙසද හඳුන්වන්න පුළුවන්. දෙතික යැපෙන්නන් ලෙස හඳුන්වන්නේ ප්‍රාථමික යැපෙන්නන් මත තම පෝෂණය සපයා ගන්නා ජීවීන්. මොවුන් මාංශ භක්ෂකයන් වෙනවා. ඇතැම් විට ඔවුන් සර්ව භක්ෂකයන්ද වන්නට පුළුවන්. තෘතික යැපෙන්නන් ලෙස හඳුන්වන්නේ දෙතික යැපෙන්නන් මත තම පෝෂණය සපයා ගන්නා ජීවීන්. මොවුන් මාංශ භක්ෂකයන් වෙනවා. මේ ආකාරයට සියලුම පෝෂී මට්ටම්වල ජීවීන් මිය යාමෙන් අනතුරුව ඔවුන් ඊළඟ පෝෂී මට්ටමේ ජීවීන්ට ආහාරයක් බවට පත් වෙනවා. මෙම පෝෂී මට්ටම අපි වියෝජකයන් ලෙස හඳුන්වනවා. දැන් අපි වියෝජකයන් පිළිබඳව කරුණු සොයා බලමු. මල ජීවි දේහ මත හෝ මල ද්‍රව්‍ය මත තම පෝෂණය සපයා ගන්නා ජීවීන් වියෝජකයන් ලෙස හඳුන්වනවා. මොවුන් මෘතෝපජීවීන් ලෙසද හඳුන්වන්න පුළුවන්. මෙම ජීවි කාණ්ඩය මල ද්‍රව්‍යවල තිබුණ සංකීර්ණ කාබනික රසායනික සංයෝග සරල රසායනික ද්‍රව්‍ය බවට පත් කරමින් එහිදී නිකුත්වන ශක්තිය තම අවශ්‍යතාවය සඳහා යොදා ගන්නවා. මෙම කාණ්ඩය යටතේ බැක්ටීරියා, දිලීර වැනි ජීවීන් ඈත් වෙනවා. මොවුන් සංකීර්ණ කාබනික රසායනික සංයෝග සරල ද්‍රව්‍ය බවට බිඳහිලීම නිසා ජීවීන් තුල තිබූ පරිසරයෙන් ලබාගත් සංඝටක නැවත පරිසරයට ලබා දීමට හැකියාව ලැබෙනවා. මේ නිසා ද්‍රව්‍ය චක්‍රීකරණයට මේ ජීවීන් ඉතා වැදගත්. අපි ඉදිරියේදී ද්‍රව්‍ය චක්‍රීකරණය සාකච්ඡා කරන විට ඔබට මේ බව හොඳින් පැහැදිලි වේවි. මෙවැනි පරිසර පද්ධතිවල ජීවත් වන ප්‍රාථමික නිෂ්පාදකයන් පළමු පෙළ යැපෙන්නන්, දෙවන පෙළ යැපෙන්නන් සහ තුන්වන පෙළ යැපෙන්නන් අපට විවිධ ආකාරයේ ප්‍රස්ථාරික නිරූපණයන් ලෙස දක්වන්න පුළුවන්. මෙම නිරූපණයන් සඳහා ජීවීන්ගේ සංඛ්‍යාව යොදා ගන්න පුළුවන්. මෙවැනි ප්‍රස්ථාරික නිරූපණයකදී ඒවා පිරමිඩාකාර හැඩයකට පිහිටන නිසා මේවා පාරිසරික පිරමීඩ ලෙස හඳුන්වනවා. දැන් අපි පාරිසරික පිරමීඩ මොනවාද කියලා සොයා බලමු. මෙවැනි පිරමීඩ වර්ග තුනක් අපට සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම පිරමීඩ සංඛ්‍යා පිරමීඩය, ජෛව ස්කන්ධ පිරමීඩය සහ ශක්ති පිරමීඩය ලෙස හඳුන්වන්න පුළුවන්. මුලින්ම අපි සංඛ්‍යා පිරමීඩය යනු කුමක්දයි සොයා බලමු. මෙහිදී ප්‍රස්ථාරික නිරූපණය සඳහා යොදාගන්නේ එක් එක් පෝෂී මට්ටම්වල, එනම් ප්‍රාථමික නිෂ්පාදකයන්, පළමු පෙළ යැපෙන්නන්, දෙවන පෙළ යැපෙන්නන් සහ තෘතීක යැපෙන්නන් ලෙස පරිසරයේ හමුවන ජීවීන්ගේ සංඛ්‍යාව යොදාගෙන මෙම ප්‍රස්ථාරය ගොඩනගනවා. මෙහිදී මෙම ප්‍රස්ථාරයේ පාදමය ලෙස ප්‍රාථමික නිෂ්පාදකයන් නිරූපණය කරනවා. මෙම ප්‍රාථමික නිෂ්පාදකයන් මත අඳින තීරුව ප්‍රාථමික යැපෙන්නන් සංඛ්‍යාවත්, ඒ මත අඳිනු ලබන තීරුවෙන් ද්විතීක යැපෙන්නන් සංඛ්‍යාවත්, ද්විතීක යැපෙන්නන් සංඛ්‍යාව මත අඳිනු ලබන තීරුවෙන් තෘතීක යැපෙන්නන් සංඛ්‍යාවත් නිරූපණය කරන්න පුළුවන්. මේ ආකාරයට ජීවීන්ගේ සංඛ්‍යාව නිරූපණය කළ විට එය සාමාන්‍ය ආකාරයේ පිරමීඩයක හැඩයක් ගන්නවා. මෙය උඩුකුරු පිරමීඩයක් ලෙස හඳුන්වනවා. කලාතුරකින් පරිසරයේ පවතින ඇතැම් පෝෂණ සම්බන්ධතාවලදී මෙම පිරමීඩේ හැඩය යටිකුරු වන්නට පුළුවන්. බොහෝ විට පරපෝෂී සම්බන්ධතාවයක් පෙන්눔 කරන අවස්ථාවකදී මෙවැනි යටිකුරු සංඛ්‍යා පිරමීඩ අපට ලැබෙනවා. උදාහරණයක් ලෙස පොල් වැනි ශාකයක් ගැන සිතා බලමු. එක් පොල් ගසක පොල් කුරුමිනියන් වැනි ප්‍රාථමික යැපෙන්නන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන්න පුළුවන්. මෙවැනි පොල් කුරුමිනියන් මත ඔවුන්ගේ දේහ තුල වෙසෙන පරපෝෂිතයන් ආකාර ඉතා විශාල සංඛ්‍යාවක් සිටින්නට පුළුවන්. මේ ආකාරයෙන් එක් ප්‍රාථමික නිෂ්පාදකයෙක් තුල පළමු පෙළ යැපෙන්නන් විශාල සංඛ්‍යාවකුත් ඔවුන් මත ඊටත් වඩා දෙතියක යැපෙන්නන් විශාල සංඛ්‍යාවකුත් සිටීමට පුළුවන්. මේ නිසා මෙවැනි අවස්ථාවක ලැබෙන සංඛ්‍යා පිරමීඩය පාදමය ඉතා කුඩා තීරුවකින් රූපණය වන අතර ඒ මත පළමු පෙළ යැපෙන්නන් විශාල තීරුවකිනුත් පළමු පෙළ යැපෙන්නන් මත දෙවන පෙළ යැපෙන්නන් නිරූපණය කරන විශාල තීරුවකුත් ලෙස යටිකුරු හැඩයේ පිරමීඩයක් ලැබෙනවා. මෙය යටිකුරු සංඛ්‍යා පිරමීඩයක් ලෙසයි හඳුන්වන්නේ. මෙවැනි සංඛ්‍යා පිරමීඩයකට ඇතුළත් කළ යුතු ජීවීන් සංඛ්‍යාව තීරණය කිරීමේදී කොපමණ භූමි ප්‍රමාණයක ජීවත් වන ජීවීන් සලකා බලන්නේද යන්න ඉතා වැදගත්. මෙහිදී සම්මතයක් ලෙස වර්ග මීටර් එකක වර්ගඵලයක් මත ජීවත් වන ජීවීන් සංඛ්‍යාවයි අපි සංඛ්‍යා පිරමීඩයට යොදාගන්නේ. මීළඟට අපි ජෛව ස්කන්ධ පිරමීඩය පිළිබඳ සොයා බලමු. මෙහිදී යම්කිසි ඒකක වර්ගඵලයක් මත ඒකක කාලයකදී ජීවීන් තුළ ඇති වියලි බර ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම සිදු කරනවා. මෙලෙස වියලි බර ගණනය කිරීමේදී එය සලකනු ලබන්නේ වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම් කොපමණ සංඛ්‍යාවක් පවතීද යන්නයි. මේ ආකාරයට වර්ග මීටරයක් තුල වසරකට ජීවීන්ගේ පවතින ස්කන්ධය ග්‍රෑම් ප්‍රමාණවලින්ගෙන මෙම ප්‍රස්ථාරය නිර්මාණය කරනවා. මෙවැනි ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීමේදී මෙහි පාදමය ලෙස යොදාගන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ ස්කන්ධයයි. ඒ මත අඳිනු ලබන්නේ පළමු පෙළ යැපෙන්නන්ගේ ස්කන්ධයයි. මෙය අනිවාර්යෙන්ම ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ ස්කන්ධයට වඩා අඩු වගයක් ගන්නවා. මෙම ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ ස්කන්ධය අඳින ලද තීරුව මත දෙවන පෙළ යැපෙන්නන්ගේ ස්කන්ධය නිරූපණය කරනවා. එය ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ ස්කන්ධයට වඩා අඩු වගයක් ගන්නවා. මේ ආකාරයට දෙතික යැපෙන්නන් මත අඳිනු ලබන තෘතික යැපෙන්නන්ගේ ස්කන්ධය පෙන්වන තීරුව දෙතික යැපෙන්නන්ගේ ස්කන්ධයට වඩා අඩු වීම නිසා මෙයද පිරමීඩයක හැඩය ගන්නවා. මෙය කිසිම කලෙක යටිකුරු වන පිරමීඩයක් නොවේ. එනිසා සෑම විටම ජෛව ස්කන්ධ පිරමීඩය උඩුකුරු පිරමීඩයක් ලෙසයි ලැබෙන්නේ. මේ ආකාරයට සෑම විටම ජෛව ස්කන්ධ පිරමීඩය උඩුකුරු පිරමීඩයක් ලෙසයි අපට ලැබෙන්නේ. දැන් අපි අපට අධ්‍යයනයට නියමිත ඊළඟ පිරමීඩ ආකාරය සලකා බලමු. ඒ තමයි ශක්ති පිරමීඩය. මෙහිදී එක් එක් පෝෂී මට්ටමක් හරහා ගමන් කරන ශක්ති ප්‍රමාණය ප්‍රස්ථාරිකව නිරූපණය කරනවා. මේ සඳහා යොදා ගන්නා ඒකකය වන්නේ වර්ෂයකට වර්ග මීටරයකට කිලෝ ජූල් කොපමණ ශක්තියක් ගමන් කරන්නේද යන්නයි. මේ ආකාරයට එක් එක් පෝෂී මට්ටමක් හරහා ගලා යන ශක්ති ප්‍රමාණය ප්‍රසාරිකව නිරූපණය කරන විට පාදමය ලෙස ප්‍රාථමික නිෂ්පාදකයන් තුළ ඇති ශක්ති ප්‍රමාණය පදනම් කරගන්නවා. මේ මත අඳිනු ලබන්නේ ප්‍රාථමික යැපෙන්නන් සතු ශක්ති ප්‍රමාණයයි. ඒ මත ද්විතීක යැපෙන්නන්ද ඒ මත තෘතීක යැපෙන්නන්ගේ ශක්ති ප්‍රමාණද තීරු ලෙස සලකුණු කරනවා. මෙහිදී එක් පෝෂී මට්ටමක සිට යාබද පෝෂී මට්ටමට ශක්තිය ගලා යාමේදී 10%ක පමණ ඉතා අඩු ශක්ති ප්‍රමාණයක් ගමන් කිරීම සිදුවන නිසා මෙම පිරමීඩය අනිවාර්යෙන්ම උඩුකුරු පිරමීඩයක් ලෙස අපට ලැබෙනවා. මෙසේ උඩුකුරු පිරමීඩයක් ලැබීමට හේතු වන්නේ පරිසර පද්ධතියක ශක්ති ගලා යන ආකාරය නිසායි. දැන් අපි පරිසර පද්ධතියක ශක්ති ගලා යාම සිදුවන්නේ කෙසේදයි සොයා බලමු. පරිසර පද්ධතියකට ලැබෙන සූර්ය ශක්තිය තිර කිරීමේ කාර්ය ප්‍රාථමික නිෂ්පාදකයන් මගින් සිදු කරනවා. මෙසේ ප්‍රාථමික නිෂ්පාදකයන් තිර කරන ශක්තිය ඒකක 100ක් ලෙස සැලකුවහොත් මෙයින් 90%ක ශක්ති ප්‍රමාණයක් එම ජීවියාගේ විවිධ කාර්යයන් සඳහා වැය වී යනවා. බොහෝ විට මෙය තාපය ලෙස වැයවන අතර ඊළඟ පෝෂී මට්ටමට ගමන් කිරීමට ඉතුරු වන්නේ 10%ක පමණ ශක්ති ප්‍රමාණයක්. මේ ආකාරයට සෑම පෝෂී මට්ටමක් හරහාම තමා ලබා ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 10%ක පමණ ශක්ති ප්‍රමාණයක් තමා තුළ ඉතිරිවන අතර 90%ක පමණ ශක්ති ප්‍රමාණයක් විවිධ කාර්යයන් සඳහා වැය වීම සිදු වෙනවා. මේ ආකාරයට පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට ශක්තිය අපතේ යාම ශක්ති උත්සර්ජනය ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස සත්වයෙක් ලබා ගන්නා ආහාරවලින් ශක්ති ඒකක 100ක් ලැබුණොත් මෙම ශක්ති ඒකක 100ෙන් ශක්ති ඒකක 60ක් පමණ ශ්වසනය සඳහා වැය වෙනවා. ඉතිරි ශක්ති ප්‍රමාණයෙන් 30%ක් පමණ මල ද්‍රව්‍ය සහ බහිස්රාවි ද්‍රව්‍ය සමග දේහයෙන් ඉවත් වෙ යනවා. මේ අනුව දේහ පටක තුල ගබඩා වන්නේ 10%ක පමණ ශක්ති ප්‍රමාණයක්. ඊළඟ පෝෂී මට්ටමට ගමන් කිරීමේ හැකියාව පවතින්නේ මෙම 10%ක පමණ ශක්ති ප්‍රමාණයටයි. මේ ආකාරයට සෑම පෝෂී මට්ටමක් හරහාම 90%ක පමණ ශක්ති උත්සර්ජනයක් සිදුවන නිසා ආහාර දාම ස්වභාවිකවම වඩා දිගු වීම නවතිනවා. මේ නිසා වඩාත් කාර්යක්ෂම වන්නේ කිටි ආහාර දාම පවත්වා ගැනීමයි. ආහාර දාම ඔස්සේ ශක්තිය ඉදිරියට ගලා යාමේදී ශක්ති උත්සර්ජනයට අමතරව තවත් සංසිද්ධියක් සිදු වෙනවා. එය ජෛව විශාලනය ලෙස හඳුන්වනවා. ජෛව විශාලනය ලෙස හඳුන්වන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන්ගේ සිට එක් එක් පෝෂී මට්ටමක් හරහා ඉදිරියට ගමන් කිරීමේදී එම ආහාර දාමයට එකතු වන ශේෂ සහිත රසායනික ද්‍රව්‍ය හෝ බැර ලෝහ වැනි රසායනික ද්‍රව්‍ය එක් එක් පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට ජීවී තුල වැඩිපුර එක්වැස් වීමේ නැතහොත් සාන්ද්‍ර වීමේ ක්‍රියාවලියයි. මේ ආකාරයට ප්‍රාථමික නිෂ්පාදකයන් තුල ඉතා අඩු සාන්ද්‍රණයකින් පවතින මෙවැනි රසායනික ආහාර දාමේ එක් එක් පුරුකක් හරහා ඉදිරියට යන විට ක්‍රමක්‍රමයෙන් සාන්ද්‍රණය වෙමින් අවසාන පුරුකේ ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කරන තරමට වැඩි සාන්ද්‍රණයකින් පවතිනවා. මේ නිසා ආහාර දාමයක අවසාන පුරුක්වල විසින ජීවීන්ට මෙම රසායනික ද්‍රව්‍ය මගින් විශාල බලපෑම් එල්ලවන්නට පුළුවන්. ජපානයේ මිනමාටා බොක්ක ආශ්‍රිතව හටගත් මිනමාටා රෝගයට හේතු වූයේ මෙවැනි ජෛව විශාලනයක ප්‍රතිඵලයක්. මෙහිදී පරිසර පද්ධතියට එකතු රසදිය වැනි රසායනික ආහාර දාමෝසේ පැමිණ ආහාර දාමයේ අවසාන පුරුක් ලෙස ක්‍රියා කරන මිනිසුන් තුළ වැඩි සාන්ද්‍රණයකින් එක්වැසීම සිදු වුණා. මෙහිදී ස්නායු පද්ධති ආශ්‍රිතව රෝග ඇති කරමින් ඔවුන්ට බලපෑම ඇති වුණා. මේ ආකාරයට ජෛව විශාලනයට ලක්වීම වර්තමානයේදී පවා සිදුවන සංසිද්ධියක්. ඉතින් දුවේ පුතේ, අපි මෙතෙක් සාකච්ඡා කළ ප්‍රාථමික නිෂ්පාදකයන් සූර්ය ශක්ති තිරකිරීමේදී, රසායනික සංශ්ලේෂණයේදී, විවිධ පෝෂී මට්ටම් වල ආහාර ලෙස තම දේහ තුල ගබඩා කර ගැනීමේදී සිදුවන්නේ පරිසරයේ පවතින සංඝටක ජීවි දේහ තුල තැන්පත් වීමේ ක්‍රියාවලියක්. මේ ආකාරයට දිගින් දිගටම ජීවි දේහ තුල පරිසරයේ ඇති පෝෂක සංචිත වීම සමතුලිතතාවයට බාධාවක් වෙනවා. මෙලෙස දිගින් දිගටම ශාක තුල හෝ සතුන්ගේ දේහ තුල පෝෂක ද්‍රව්‍ය ලෙස පරිසරයේ ඇති සංඝටක එක්රැස්වීමෙන් කලක් ගතවන විට එම පෝෂක පරිසරයට නැති වී යන්නට පුළුවන්. නමුත් ස්වභාවිකවම මෙම තත්ත්වයේ වලකා ළමින් පරිසරයේ තුල ද්‍රව්‍ය චක්‍රීකරණය වීම සිදු වෙනවා. පරිසරයේ තුල සිදුවන මෙම චක්‍රීකරණ ක්‍රියාවලිය ජෛව භූ රසායනික චක්‍ර ලෙස හැඳින්වෙනවා. අපට අධ්‍යයනය සඳහා මෙවැනි ජෛව භූ රසායනික චක්‍ර කීපයක්ම නිර්දේශය තුල ඇතුළත් වෙනවා. මේ අතරින් කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වැදගත් තැනක් ගන්නවා. කාබන් චක්‍රයේදී අපි සලකා බලනු ලබන්නේ කාබන් නැමැති මූලද්‍රව්‍ය පරිසර පද්ධතිය තුල ප්‍රධාන සංචිතයේ සිට ජීවීන් හරහා ගමන් කරමින් නැවත ප්‍රධාන සංචිතයටම ලැබීමේ ක්‍රියාවලියයි. කාබන් ප්‍රධාන සංචිතය ලෙස පවතින්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙසයි. අපි දැන් කාබන් චක්‍රීකරණය වන ආකාරය සලකා බලමු. පරිසර පද්ධතියක කාබන් තිරකරන ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ ප්‍රභා සංශ්ලේෂණයයි. හරිත ශාක මත යැපෙන සතුන් ශාක ආහාරයට ගන්නා විට ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් තිර කරන ලද කාබන් සතුන් වෙතට ගමන් කරනවා. ශාක සහ සතුන් මිය යාමෙන් ඔවුන් තුල තිබූ කාබන් වියෝජකයන්ට ලැබෙනවා. හරිත ශාක සතුන් හා වියෝජකයන්ගේ ශ්වසනයේදී ආහාරවල තිබූ කාබන් නැවත කාබන් ඩයොක්සයිඩ් ලෙස පරිසරයට ලැබෙනවා. ඇතැම් විට ශාක හා සතුන් වියෝජනයට ලක් නොවි පොසිලීකරණයට ලක්වන්න පුළුවන්. එය වසර බිලියන ගණනක් ගතවන දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. එවිට එම කාබන් පොසිල ඉන්ධනවලට ගමන් කරනවා. මෙම ඉන්ධන දහනයෙන් එහි වූ කාබන් නැවත කාබන් ඩයොක්සයිඩ් ලෙස පරිසරයට ලැබෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීමටද පිළිවන්. එවිට ඒවා කාබනේට් සංයෝග ලෙස ජලාශ පතුලේ නිදිගත වෙනවා. මේ ආකාරයට වායුගෝලයත් ජීවි දේහයන් අතරත් කාබන් දිගින් දිගටම චක්‍රීකරණය සිදු වෙනවා. මෙය කාබන්හි පාරිසරික සමතුලිතතාවය සඳහා ඉතා වැදගත් ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් අපි නයිට්‍රජන් චක්‍රය ගැන සලකා බලමු. නයිට්‍රජන්හි ප්‍රධානම සංචිතය වායුගෝලයේ නයිට්‍රජන් වායුව ලෙස පවතිනවා. මේවා ජීවීන්ට ලබාගත හැකි තත්වයට පත්කිරීම නයිට්‍රජන් තිරකිරීම ලෙස හඳුන්වනවා. මෙය ප්‍රධාන ක්‍රම තුනකින් සිදුවෙනවා. එම ක්‍රම ලෙස ජෛවීය තිරකිරීම, වායුගෝලීය තිරකිරීම සහ කාර්මික තිරකිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. ජෛවීය තිරකිරීමේදී වායුගෝලීය නයිට්‍රජන් වායුව, ඇසිටෝබැක්ටර්, රයිසෝබියම් වැනි නයිට්‍රිකාරී බැක්ටීරියා මගින් ඇමෝනියම් සංයෝග බවට පත් කරනවා. මේවා පසට ලැබීම මගින් ශාක උරා ගන්නවා. වායුගෝලීය තිර කිරීම අකුණු ගැසීම් වලදී සිදු වෙනවා. අකුණු ගැසීම් වලදී ඇතිවන අධික තාපය නිසා නයිට්‍රජන් වායුවත් ඔක්සිජන් වායුවත් එකිනෙක ප්‍රතික්‍රියා කර නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මෙම නයිට්‍රජන් ඩයොක්සයිඩ් පසට ලැබෙන්න පුළුවන්. කාර්මික තිර කිරීමේදී මිනිසා විසින් කාර්මිකව රසායනික පොහොර ලෙස නයිට්‍රජන් නයිට්‍රේට් සංයෝග බවට පත් කරනවා. මේවා පසට යෙදීමෙන් ශාක උරා ගනු ලබනවා. ශාක මෙම නයිට්‍රජන් යොදාගෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කරනවා. ශාක ආහාරයට ගැනීමෙන් මෙම නයිට්‍රජන් සතුන් තුළට ගමන් කරනවා. සතුන් මිය යාමේදී හා ඔවුන්ගේ මලද්‍රව්‍ය බහිස්රාවි ද්‍රව්‍ය පසට එකතු වීම මගින් නයිට්‍රජන් නැවත පසට ලැබෙනවා. මේවා නයිට්‍රිකාරී බැක්ටීරියා මගින් වියෝජනයෙන් මෙම නයිට්‍රේට් සංයෝග නැවත පසට උරා ගන්නා අතර කොටසක් පසෙහි වෙසෙන සියුඩොමනාස් තියෝබැසිලස් වැනි නයිට්‍රිහාරී බැක්ටීරියා මගින් නයිට්‍රිහරණයට ලක් කරනවා. මේ නිසා මේවා නැවත නයිට්‍රජන් වායු බවට පත්වී වායුගෝලයට ගමන් කරනවා. මේ ආකාරයට වායුගෝලයත් පසත් ජීවි දේහත් අතර නයිට්‍රජන් චක්‍රීයව ගමන් කරනවා. මෙය නයිට්‍රජන් චක්‍රය ලෙස හඳුන්වනවා. මේ නිසා පරිසර පද්ධතිය තුළ නයිට්‍රජන් සමතුලිතතාවය ආරක්ෂා වීම සිදු වෙනවා. මෙලෙස පරිසර පද්ධතියක ද්‍රව්‍ය චක්‍රීකරණය වුවත් ශක්ති ගැලීම සිදුවන්නේ රේඛීයව පමණයි. ශක්තිය චක්‍රීකරණය වන්නේ නැහැ. සෑම විටම ශක්ති ගැලීම රේඛීයව සිදු වෙනවා. මේ නිසා පරිසර පද්ධතියකට සෑම විටම පිටතින් ශක්තිය ලබා ගැනීමට සිදු වෙනවා. ඉතින් දරුවනේ, අද දිනේ අපි අධ්‍යයනය කළ මෙම පාඩම සාරාංශයක් ලෙස ගොඩනගමු. පරිසරයේ සූර ශක්තිය තිර කරන ජීවීන් ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස අපි හැඳින්වුවා. ඔවුන් මත යැපෙන ජීවීන් පාරිභෝගිකයන් හෙවත් යැපෙන්නන් වූවා. පරිසරයේ එක් එක් පෝෂි මට්ටම් අතර ආහාරමය සම්බන්ධතා පෙන්වන රේඛීය සටහනක් ආහාර දාමයක් ලෙස අපි හැඳින්වුවා. පරිසරයේ ආහාර දාම විශාල ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වීමෙන් ආහාර ජාල ගොඩනැගුණා. ආහාර දාම ඔස්සේ ඉදිරියට යන විට ශක්ති උත්සර්ජනයක් සිදුවන අතර ශේෂ සහිත ද්‍රව්‍ය ජෛව විශාලනයකට ලක්වන බව අපි ඉගෙන ගත්තා. පරිසර පද්ධතිවල එක් එක් පෝෂී මට්ටම්වල සිටින ජීවීන් සම්බන්ධයෙන් ප්‍රස්ථාරික නිරූපණයන් අපි ඉදිරිපත් කළා. එම ප්‍රස්ථාර පිරමීඩයක හැඩය ගත් නිසා ඒවා පාරිසරික පිරමීඩ ලෙස අපි හැඳින්වුවා. අප ඉගෙනගත් එවැනි පිරමීඩ ලෙස සංඛ්‍යා පිරමීඩය, ජෛව ස්කන්ධ පිරමීඩය, ශක්ති පිරමීඩය දක්වන්න පුළුවන්. පරිසරයේ ජීවීන් තුළ එක්වැසෙන ද්‍රව්‍ය චක්‍රීකරණය වීම ජෛව භූරසායනික චක්‍ර මගින් අපි පෙන්වා දුන්නා. මේ නිසා පරිසර පද්ධතියක ද්‍රව්‍ය සමතුලිතතාවය ආරක්ෂා වෙනවා. නමුත් ශක්තිය පරිසර පද්ධතියක් තුළ චක්‍රීකරණය නොවි රේඛීයව ගමන් කරන නිසා සෑම විටම පරිසර පද්ධතියට පිටතින් ශක්තිය ලබා ගත යුතු බව අපි අධ්‍යයනය කළා. ඉතින් දුවේ පුතේ, ඔබේ පෙළ පොතත් ආධාර කරගෙන මේ පාඩම තවදුරටත් හොඳින් අධ්‍යයනය කරලා ඔබේ දැනුම වැඩි කරගන්න. මේ සඳහා ඔබට අනුරාධපුර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යා ශාඛාව මගින් ලබා දී තිබෙන විද්‍යාව කඩිනම් ඉගෙනුම් ආධාරක අත්පොතත් යොදාගෙන තවදුරටත් අධ්‍යයනයක යෙදෙන්න. ඉතින් මේ අපි අද ලබාගත් සියලු දැනුම යොදාගෙන ළඟ එන විභාගයෙන් ඔබට උසස් ජයක් ලබා ගැනීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.